ಅವರು ತುಷಾರ ಇಂದ್ರನಿಂದ ಬಂತು.
ವಿರಾಡಿಗೆ ಇದು ಹರಿ 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 ಓಂ ಸ್ತುತಿ ಹರಿ ಮೂಲಾಸನೆ ಮಂತ್ರಿತ್ವನಿ ಪಣತ್ ಕೀಪ್ಯಾಕ್ ಸಂಬಂಧ ಅದ ವಿವಾದ ವಿನ ದವಸ ಕ್ಯಾಸಿನೋ ಸಂಬಂಧ ಏನು ಯೋಜನಾ ವ್ಯಕ್ತಿಯೇನೋ ಗರು ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಘ ಜನಾಧಿಪತಿ ತುಂಬ ಪ್ರಮುಖ ಮೇ ಆಂಡುವ ಮಹಿತಾನೆ ಕ್ಯಾಸಿನೋ ಹಾಲ್ ಕ್ಯಾಸಿನೋ ಶಾಲಾ ದವಸ ಗಾನೆ ವ್ಯಾಡಿ ಕರಮೆ ನಿನ್ನು ಸುರಾಸಲ್ ಹಾ ಸಂಬಂಧ ಬಾರ್ ಪರ್ಮಿಟ್ 500 ದುನ್ನ ಕ್ಯಾಸಿನೋ ಪರ್ಮಿಟ್ ದವಸ ಗಾನೆ ವ್ಯಾಡಿ ಎಂದೇನೋ ಮಮಿತಾನೆ ಸುರಾವ ಸಹ ಸೂದು ಮೂಲಿಕ ಕರಗತ್ತ ಆರ್ಥಿಕ ಪಿಲಿಬಂದು ಅಪಿ ದಾಖಿನ ವಚನ ಕಥಾಕರಂಟು ಓನಿ ಇದು ಏಕಮ ಹಿತಾಮಾತ್ಮ ಕೆಟಿ ನಮ್ಮ ಜನಾಧಿಪತ್ಯಮಾಗೆ ಪರಿಪೂರ್ವಕ ಅಸ್ತಮೇಂತು ಅಪಿ ವಚನ ಕಥಾಕರಣ ನೋಣಿ ನಮ್ಮೇಕ ಸಂಪೂರ್ಣ ಎತುಮ ಮೇ ರಟೆ ಜನತಾ ಪಿಲಿಬಂದು ಸದ್ಭಾವೇ ಅನುಮತ ಕರಗನ್ನ ಮುದಲ್ ಅನುಮತ ಕರಗನ್ ಈ ಮಗ್ ಕೇನಕ ಮಹಿತಾನೆ ಏಕ ಕೌರು ದನ್ನು ಮೇಕ ಸಂಪೂರ್ಣ ತಮಂಗೆ ಪ್ರತಿರೂಪೆ ಗುಣನಂವಾ ಗನಿಮ ಸದಾ ಎಲಿಯಟ ಬಹಿನ್ನ ಬರುವ ಇನ್ನ ಜನತಾ ಮೇ ಆಂಡುವೆ ನಿಯೋಜಿತ ಇಂಟ ಆಯ ಆಪಹು ಜನತಾ ವಾತ್ರಟ ಯಾಮಟ ಉಪಯೋಗಿ ಕರಗನ್ನ ಕಾರಣ ಬರ್ತಮ್ಮ ಏಕ ಪತ್ತು ದೆನ್ ಅಡ್ರೆಸ್ ಅತಿ ದೇಶಪಾಲಕ ಆಂಡು ಪಕ್ಷ ದೇಶಪಾಲಕ ಇಂಟ ದೆನ್ ಮೇಧಾವಸ್ಥಲ ಇತಾಮ ವೇಗೇ ಕಡಿಣಮಿ ವಿದೇಶ ರಾಖಿಯ ಸಂಧ ಇದು ಪತ್ತೆ ಕುತುಕರ್ಮ ಅಪಿ ಶಾಂತ ಭಂಡಾರ ಮಹತ್ಯರಾತ್ರ ಕಂಡಾಯಮ ಮೇಧಾವಸ್ಥಲ ನಯ ಪತ್ರಿಕಾ ಬೇಧಾರಣೋ ಸ್ವಯಂ ರಕಿಯ ಸಂಧಾ ನಯ ದೇವಿ ಹಬೆ ಮೇನುಕುಟ ಉಡಾಹ ಮಧ್ಯ ಪರಿಮಾಣ ಕರ್ಮಾಂತ ದಿಲಕ್ಷ ಹತರಿಸ ದಾಹ ಕ್ವಹಿಲ ತವ ಪನಸ್ ದಹ ಖಟ ದಹ ವ್ಯಸಿಮಿಟ ನಿಯಮಿತ ರಾತೀರು ಎದಕೊಟ ಅರೆ ರೋಗಿಂಗೆ ರೋಗಿ ಆಧಾರ ಟಿಕ ತವಮ ಲಬೆನ್ನೆ ಅರೆ ವ್ಯಾಡಿಹಿಟಿ ಅಂಗೆ ವ್ಯಾಡಿಹಿಟಿ ದೀಮನಾವ ಪಿಡಿಬಂದ ಬರಪಾತ್ರ ಪ್ರಶ್ನ ತೀರು ಅವಂಗ ವ್ಯಾಡಿಹಿಟಿ ದೀಮನಾವ ಲಬೆಯ ಪಿಡಿಬಂದ ಅಕಾರಾಕ್ಷ್ಮತ ತೀರು ಎದಕೊಟ ಮಹಾಪೊಲ ಅರಮುದಲ ಉಸಸ್ ಅಧ್ಯಾಪನೆ ಲಬನ ಶಿಷ್ಯಂಗೆ ಏವಾ ನೊಲಬೆದ್ದಿ ರೋಹಲ್ಲೊಳ ಪಿಲಿಕಾಬೇಟಿಗೆ ನೆತಿವೆದ್ದಿ ರೋಹಲ್ಲೊಳ ಸಮ ರೋಹಲ್ಲೊಳ ಗೋಸ್ಕ್ಯಾಲ್ಲ ಕತುರಕ್ಕ ನೆತಿವೆದ್ದಿ ಜನಾಧಿಪತ್ಯಮ ಪರಿಪೂರ್ವಕ ಅಸ್ತಮೇಂತು ಅನುಮತ ಕರಗಣ್ಣ ಉತ್ಸಾಹ ಕರಣ ಎತುಮಾಗೆ ದೇಶಪಾಲನ ಶುಭಸಿದ್ಧಿಯ ಸಂದಹಾತ್ ಎತುಮಾಟ ಶಕ್ತಿಯದನ ಕಂಡಾಯಮೇ ಶುಭಸಿದ್ಧಿಯ ಸಂದಹಾತ್ ಎತುಮಾ ಏ ಕಟಯುತ್ತ ಕರಣೋ ಇಲ್ಲಿ ಮೇವಾ ಕೊಯ್ತರಂದ್ರೋಟ ಸದಾಚಾರಾತ್ಮಕ ಕೀರ ಕಾರಣ ಅಪಿ ಅಹನ್ನೋಣಿ ಏಕ ಮಮ ದಕ್ಕ ಮೆತನ್ ದ್ಯಾಂಗ್ ಮುಳ ಇಂದ್ರಾಮ ವಾಡ್ವಿಲಾಯಿನ್ನೋ ಅಪೇ ವ್ಯವರಿ ಕರ್ಮ ಅಂತ ಅಮೆತ್ತುಮ ಎತುಮ ಇತರ ಇಟಿಯ ಬಹುಮ ಉಣಂದ್ವಿ ಇದು ಎಂದ ಮಮ ಅಪೇ ವ್ಯವರಿ ಕರ್ಮ ಅಂತ ಅಮೆತ್ತುಮಾಟ ಎತುಮಾಗೆ ಅವಧಾನ ಯಮಕರಣ ವಿಶೇಷ ಮೇ ಪೋಲ್ ಕರ್ಮ ಅಂತ ಹಾ ಸಂಬಂಧ ಅದು ಹಾ ಸಂಬಂಧ ಪಣದಕ್ಕೂ ಕಥಾಬಾಟ ಲಕ್ಕಣ ನಿಸ ದ್ಯಾಂಗ್ ಅದು ಮೇ ವಸರೇ ಪೋಲ್ ನಿಷ್ಪಾದನೆ ಇತಾಮತ್ಮ ಅತಿಶಯನ್ಮ ಅಡುವೆಲಾ ತೀರು ಏಕಂದ್ರೆ ಹೇತುತಮಾಯ ವಸರ ದೆಗಾಕ್ ತಿಸ್ಸೇ ಕೋಲ್ ಸದ ಅವಶ್ಯನ ಪೊಹರಟಿಗ ಕೊಡ ಕ್ಯಾಹರತಿನ ಕಥಾಡ್ಬಾದ ಏ
ಸದ
ಸದ ಅವಶ್ಯನ ಪೊಹರಟಿಗ ವಸರ ದೆಗಾಕ್ ತಿಸ್ಸೇ ಲಭ್ಯನೆ ಏಕಮ ಸುದು ವ್ಯಾಸ
ಆಲ್ ಪ್ಲೀಸ್ ಆಲ್ ಪ್ಲೀಸ್ ಕರು ಮಂತ್ರಿ ವಾಡಿ ಎಂಡ
ಸುದು ವ್ಯಾಸಾಗೆ ಹಾನಿಯ ಸುದು ವ್ಯಾಸಾಗೆ ಹಾನಿಯ ತುಲ ವಿಶಾಲ ವಶೇ ಪೊಲ್ ನಿಷ್ಪಾದನೆ ಪಹಲ ಬೆಹಲ ತೀನು ಕರು ಮೂಲಾಸನೆ ಮಂತ್ರಿತುಮನಿ ಅಪಿ ಅವೃದ್ಧ ಘಟ ರುಪಿಯಾಲ್ ಬಿಲಿಯನ್ ಎಕಕ್ ವಿತರ ಆದಾಯ ರುಪಿಯಾಲ್ ಬಿಲಿಯನ್ ಎಕಕ್ ವಿತರ ಆನಾಯನಿಕ ಆದಾಯ ಮೇ ಪೊಲ್ ಸಹ ಪೊಲ್ ಮದ ಸಹ ಕುಡುಬತ್ ಸಹ ಏ ಸೇಲುಮ ಪೊಲ್ ಆಶ್ರಿತ ನಿಷ್ಪಾದನೆ ಅಪಿ ಮೇ ಲಂಕಾವಟ ಗೀನು ಹವೈ ಲಂಕಾವಟ ವಸರ ಘಟ ಅವಶ್ಯ ಮೆಟ್ರಿಕ್ ಟನ್ ಪೊಲ್ ತೇಲ್ ಮೆಟ್ರಿಕ್ ಟನ್ ನೆಕ್ಲಾಶ ಹತಲಿ ಸೆಕ್ತರು ಎದಕೊಟ ಅಪಿ ಅಪೇ ನಿಷ್ಪಾದನೆ ತೀನ ಸಿಯಲೂಮ ಪೊಲಿಟಿಕ ಅದ ಅಪಿಟ ಲಭ್ಯ ಪೊಲಿಟಿಕ ಆರಗಣ ಪಾವಿಕೆ ಕಲತ್ ಅಪಿಟ ನಿಷ್ಪಾದನೆ ಕರನ್ನು ಪುಳ ತಿಯನ್ನಿ ಮೆಟ್ರಿಕ್ ಟನ್ ತಿಸ್ಪಂದಾಹಕ್ ವಿತರ ಪ್ರಮಾಣ ಆಗ್ತಮ ಅಪಿಟ ಪಾವಿಕೆ ಕಾರಣ ತಿಬಿಲ ತಿಯನ್ ಎದಕೊಟ ಅಪೇ ತಿಯನ ಸಿಯಲೂಮ ಪೊಲ್ಲಾಶ್ರಿತ ನಿಷ್ಪಾದನೆ ಅನುಸಂಧ ಅಪೇ ತಿಯನ ಈ ಕರ್ಮಾಂತ ಶಾಲಾ ಉಲಟ ಪೊಲ್ ಗೆಡಿ ಬಿಲಿಯನ್ ಪಹಕ ವಿತರ ಅವಶ್ಯತಾವೇ ತೀದ್ದಿ ಅಪೇ ನಟ ಮೇವೇನ ಕೂಡ ನಿಷ್ಪಾದನೆ ವೆಣ್ಣೆ ಪೊಲ್ ಬಿಲಿಯನ್ ದೇಕಾಯಿ ದಶಮ ಅಟಕ ವಾಗೇ ಪ್ರಮಾಣ ಆಗ್ತಮ ಅಪೇ ನಟ ಮೇವೇನ ಕೂಡ ನಿಷ್ಪಾದನೆ ವೆಣ್ಣೆ ಇದೊಂದು ಮೇಘ ತಿನ್ನ ಕಾರಣ ಅಪೇ ದೇಶೀಯ ಪರಿಭೋಜನೆ ಪವನ
එකන ඉදිරිදා අපේ තියෙන යුම් පිහුම් මේ ආහාර පරිභෝජනයට පමණක් පොල් මේ බිලියන් දෙකයි දසම අටෙන් පොල් බිලියන් දෙකක් විතර අපි ආහාරයට ගන්නවා පාවිච්චියට ගන්නවා. එතකොට අපේ මේ බිලියන් පහක් තිබිය යුතු සියලු කර්මාන්ත සඳහා මට විනාඩියක් දෙන්න
මේ දෙක කාලයක් තියෙනවා
මිද ඔව් විනාඩි දෙකක් තියෙනවා. බිලියන් පහක් තිබිය යුතු සමස්ත පොල් ආදා පොල් ආදායම තුල අපිට ඉතුරු වෙන්නේ දශම අටක බිලියන් දශම අටක ප්‍රමාණයක් තමයි මේ සමස්ත පොල් ආශ්‍රිත කර්මාන්ත සියල්ලම සඳහා. ඉතින් ඒ නිසා අපි මම හිතන්නේ මේ නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ, අපේ පොල් පලදා වැඩි කරගන්න ඕනේ, කුඩා හා මහා පරිමාණ පොල් ඉඩම් වල ඒ පලදායිතාවය වැඩි කරගන්න ඕනේ, ඒ පොහොර වතු හිමියට අපි ලාභ සහිතව දෙන්න ඕනේ. එතකොට වතු හිමිය ගැන කතා කරනකොට පොල් ඉඩම් හිමියන් සම්පූර්ණයෙන් දැන් තමන්ගේ වතු පිටි අතහැරලා දාන තත්වයකට පත් වෙලා තියෙනවා. පහුගිය වසර දෙකකට ඉස්සර වෙලා පොල් ගෙඩියක් නිෂ්පාදනය කරගන්න වතු හිමියකට දර වශයෙන් රුපියල් 40ක් විතර ගියා. හැබැයි දැන් මේ තියෙන අධික පොහොර වියදම සහ ඒ යදොම් වල වියදමත් එක්ක අද පොල් ගෙඩියකට රුපියල් 60ක විතර වියදමක් යනවා පොල් වතු හිමියට. ඉතින් ඒ නිසා අපි කරුණා කරලා කියනවා මේ කුඩා හා මහා පරිමාණ පොල් වතු හිමියන් ආරක්ෂා කරගත්තේ නැත්නම් ඔවුන්ට පහසුකම් දුන්නේ නැත්නම් ඔහුව දිරිගැන්වුවේ නැත්නම් අපේ රටේ තියෙන මේ පොල් කර්මාන්තය සහ පොල් නිෂ්පාදනයේ බරපතල ලෙස කඩා වැටෙනවා කියන කාරණේ අපි කියන්න ඕනේ. ඉතින් ඒකම රාජ්‍ය වතු ටික ගැනත් අපි කතා කරන්න ඕනේ. කාංචනාමතුමා අහගන්න දෙන්නෙම නැහැ. ඒක පොල් කර්මාන්තමතුමා මම මෙච්චර උඩ දාගෙන කියනවා මොකවත් අහගෙන ඉන්නේ නැහැ. ඔය වැවිලි කර්මාන්තමතුමාට මම මේ කියනවා ආ සෝරි මම ඒ මූණ දිහා බලන්නේ වගේ කලින් යවති
මන්තුම කලින් අවසන්.
හරි හරි සමාවෙන්න. ඉතින් ඒ නිසා අපේ රාජ්‍ය වතු ටික මම හිතන්නේ මේ වාමාංශිකය කරපු තවත් එක දෙයක් තමයි මහා පරිමාණ අපේ තිබිච්ච පොල් වතු ටික පෞද්ගල ගාස්සය සහ රාජ්‍යාංශය සම්බන්ධ වෙලා නරසු කරපු පොල් වතු ටික අද මේ වෙනකොට මේවා ආණ්ඩුවට ගත්තා. මේ ආණ්ඩුවට අරගෙන නඩත්තු අතහැරලා සම්පූර්ණයෙන් අද කණාටු වෙච්ච ගස් ටික විතරයි මේ රාජ්‍ය වතු සමාගම් වල තියෙන්නේ. එතකොට හොරකම ඉහළ සිට පහළට මේ වතු ටික ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම මම හිතන්නේ අපේ පොල් නිෂ්පාදනය දිරිමත් කරගන්නේ කොහොමද කියන කාරණේ මම හිතන්නේ අපි නැවත නැවතත් සලකා බලන්න ඕනේ.
කරුවැමතුමා
ලංකාවේ තුන පොල් ගෙඩි ගණන් කිරීමේ ක්‍රමයක් ලංකා ඉතිහාසයේ වැඩිම පොල් නිෂ්පාදන සිදුනේ 2022 ගෙඩි බිලියන 3.2. ඒක වාර්තාගත අංකයක්. ඒ නිසා නැස්සල කමුතුමාට කියන්න බෑ ඉතිහාසයේ වැඩිම පොල් ගණන හැදුනේ 22 බිලියන 3.2.
ස්තුතියි.
දැන් අවුරුදු දෙකක ඉඳලා ඒ පොල් වගාවට පොර නොලැබීම නිසා දැන් මේ වෙනකොට අද සම්පූර්ණයෙන් ඒ පොල් නිෂ්පාදනය බිඳ වැටලා තියෙනවා.
කාරණය පොහොර නෙවෙයි වැදගත්ම කාරණය වතුර. ඉතිහාසය පුරාම මහා පොහොරේ දීමක් කළා නැහැ. හැබැයි වැස්ස තමයි වැදගත්ම කාරණේ. වතුර වැඩි වෙච්ච නිසා තමයි 22 පළදාව ඉතාම වැඩි වුණේ. දැනුත් ගිය අවුරුද්දේ ඉතාම හොඳ පළදාවක් ලැබුණා. ඒක වැස්සත් එක්ක වර්ෂාවත් එක්ක සම්බන්ධ.
පොහොරක
නෙවෙයි.
තමුන්නාංශේ
තමුන්නාංශේ දැන් මේ වැඩි කර්මාන්ත නැමැති නෙමෙයි. හැබැයි තමුන්නාංශේගේ ඔව් ඒක තමයි. නමුත් ගවලි කර්මාන්ත ඇමති කෝ මහින්දමරේ විරමතුමා කෝ නෑද? අද නෑ කඩගාටුයි ඇත්තරම. මේ බොහොම ස්තුතිවන්තුමා මට වෙලාව ලබා දීම සම්බන්ධයෙන්
බොහොම ස්තුතිය. පිළිතුරු කතාව ගරු දිලුම් අමුණගම ඇමතුමා, ඊට පෙර ගරු හේෂාර්තන මන්ත්‍රීතුමා මුල්ලාසනට. ඕඩර් ප්ලීස්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දිනේ සාකච්ඡාවට භාජනය කරන මේ කරුණු තුන අතර මම විශේෂ අවධානය යොමු කරන්නේ අද අපි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන මේ කොළඹ වරාය නගරයේ තීරබදු රහිත මෙහෙයුම් පිළිබඳ රෙගුලාසි සම්බන්ධව, විශේෂයෙන්ම අද දින මේ ගැසට් පත්‍රය අනුමත වුණාට පසුව අපිට කොළඹ වරාය නගරයේ තීරබදු රහිත වෙළඳ සංකීර්ණ මෙවර සියලුම කටයුතු අවසන් කරලා විවෘත කරන්න සූදානමින් තියෙනවා. මම ස්තුතිවන්ත වෙන්න තෝරන හරස සිල්වා මැතිතුමා මෙතන නොසිටියත් එතුමා මුදල්කාරක සභාව හරහා කඩින්නමින් මේ යෝජනා අපිට සම්බන්ධ කරලා දුන්න අනිත්‍යවට වැඩිය යම් ඉක්මනකින් පිළිබඳව එතුමාටත් මම ස්තුතිය පළ කරනවා. මොකද එහෙම නොවුණා නම් අපිට නියමිත දිනේට මේ සංකීර්ණය විවෘත කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේකෙදි තීර්බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් වල අවම ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7ක් තමයි අවම ආයෝජනය. ඒ වගේම තීර්බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් රීටේල් වල අවම ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වෙනවා. මේ වෙනකොට සමාගම් 3ක් ෆ්ලෙමිංගෝ, වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී සහ චයිනා ඩියුටි ෆ්‍රී කියන සමාගම් 3ක් අපේ වරාය නගරයේ තීර්බදු රහිත සංකීර්ණයට ඇතුළත් වෙලා ඒ ඉදිකිරීම් කටයුතු සියල්ල කරලා මේ ගැසට් නිවේදනය අද සම්මත වෙනකන් ඒ අය බලාගෙන ඉන්නවා. ලබන මාසේ මුල මේ සංකීර්ණය අපි විවෘත කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේකෙදි විදේශගතව සිටලා පැමිණෙන කෙනෙකුට මේ රටට පැමිණලා දවස් 4ක් ඇතුළත මේ සංකීර්ණයට යෑමේ හැකියාව තියෙනවා. දවස් 4 ඉක්මවා ගියොත් ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේම වර්ෂයකට එක් වතාවක් තමයි මේ කුපමණ අවස්ථාව විදේශගත වෙලා පැමිණුණත් වසරකට එක අවස්ථාවක් තමයි ඒ අවස්ථාව ඒ කෙනාට හිමිවන්නේ. ඒ වගේම වසරකට ඩොලර් 2000ක සීමාවකුත් අපි යොදලා තියෙනවා. මේ හරහා කොළඹ නගරයේ තියෙන වෙනත් ව්‍යාපාරවලට යම් බලපෑමක් ඇති වෙයිද කියලා නගපු ප්‍රශ්නයේදී මේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියන කාරණේ අපි මතක් කරන්නට අවශ්‍යයි. ඒ සඳහා දායක වෙච්ච සිද්ධාන්ත අපි ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොට වරාය නගරයේ රෙගුලාසි, බැංකු රෙගුලාසි ඇතුළුව සියල්ලම පාහේ සකස් කරලා අවසාන වෙලා තියෙනවා. බැංකු රෙගුලාසි සකස් කරන්න අපිට වසරක පමණ කාලයක් ගත වෙලා මේ වෙනකොට ඒ රෙගුලාසි සකස් කරලා අවසාන කරලා ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියටත් අපි ඉදිරිපත් කළා තියෙනවා. මේ වෙනකොට කොළඹ වරාය නගරයේ සඳහා ආයෝජන 70ක් නැත්නම් ඔතරයිස් පර්සන්ලා වෙන්න ව්‍යාපෘති 70කට මේ වෙනකොට අපිට අයදුම් පත්‍ර ලැබිලා මේ සභාවෙම අනුමත කරපු රෙගුලාසි 90 මේ වෙනකොට ඒ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික මධ්‍යස්ථාන නැත්නම් බිස්නස් සෙන්ටර් එකේ කටයුතු උතුමාණට කිව්වොත් බලා ගන්න පුළුවන්. මේ වෙනකොට තුන්වෙනි තට්ටුව දක්වා ඉදිකිරීම් අවසන් කරලා නොදුරේ දිනයකදී අපි කඩිනමින් මේ බිස්නස් සෙන්ටර් එකත් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මතක් කරගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම වරාය නගරේ වගේම අද අපි දැක්කා අද අපි කතා කරන මේකත් සමගම විවාද කරන මේ කැසිනෝ පිළිබඳවගෙන එන පනතෙත් අපි දැක්කා අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුනොත් මේක රජයේ ආදායම උපයන්න හදනකොට බදු වැඩි කරනකොට චෝදනා කරනවා ජනතාව පිට බදු පටවනවා කියන. හැබැයි බදු වලින් එහාට කියලා රජයේ ආදායම උපයන්න උත්සාහ කරනකොට ඒකට කියනවා සුරාව සහ සූදුව පිරිච්ච ආණ්ඩුවක් කියලා. ඉතින් බදු ආදායම ලබා ගන්නත් ඒ වගේම රාජ්‍ය ආදායම වැඩි කරගන්නෙත් නැතුව මේ රටේ ආර්ථිකය ඉදිරියට යන්න බැරි බව අපි ඉතාම හොඳින් දන්නේ. හරියටම මීට වසර දෙකකට පමණ ප්‍රථමයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිටට මේ දෝෂේ වැටුණට එතුමගේ අතටපත් උනේ පින් එක ගලවපු හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක්. එතුමට මේ දෝෂාරෝපණය එතුමගේ පිටට වැටුණට එතුමාගේ අතේ මේක පුපුරලා ගියා මිසක් එතුමා මේ ප්‍රශ්නෙට කිසිම විදිහකින් දායකත්වයක් සපයපු නායකයෙක් නෙමෙයි. වසර ගණනාවක් තිස්සේ රජයන් ප්‍රමාණය එක්මවා ණය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අවසාන විත්තිකාරය බවට පත්වෙන්න එතුමාට සිද්ධ වුණා. අපි හරියටම අවුරුදු දෙකකට කලින් කල්පනා කළ බැලුවොත් රටේ තිබුණු තත්ත්වේ ලෝකාර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ලෝකයේම මුහුණ දෙනකොට ඒකේ ප්‍රතිඵලය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ධූරය දරද්දී පුපුරා ගියේ. අපි කල්පනා කරලා බැලුවොත් මීට වසර දෙකකට ප්‍රථමයෙන් රටේ තිබුණු තත්ත්වය වරායට ආපු තෙල් නැවට සල්ලි ගෙවා ගන්න බැරි තත්ත්වයකට මේ රටේ ආර්ථික පත්තුනා. අද අපි විපක්ෂ නායකතුමා කොපමණ දේශනා පැවැත්වුවත් විපක්ෂයෙන් කුමන චෝදනා ඉදිරිපත් කෙරුවත් අර්බුදකාරී තත්ත්වයේ යටතේ පළවෙනි දුරකථන ඇමතුම ගිය එතුමාට වෙන කාටවත් නෙමෙයි. පළවෙනි දුරකථන ඇතුමතුම අපි ඒ වෙලාවේ හිටපුවා රමේෂ් වදිරණ මැතිතුමත් මාත්‍යක හිටියා. ඒ වෙලාවේ ජනාධිපති මන්දිරේ අපි දන්නවා පළවෙනි දුරකථන ඇමතුම ගියේ කාටද කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නෙමෙයි. පළවෙනි දුරකථන ඇමතුම ගියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට. එතුමා ඒක බාරගත්තේ නැහැ. සාකච්ඡා කරන්න මන්දිරයට පැමුණුනේවත් පැමුණුනේ දෙන්නයි එක්කෙනෙක් සරත් ෆොන්සේකා මැතිතුමා ඔබතුමාන්ලගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්තුමා එතුමා පමණයි පැමිණුනේ ජනාධිපති මන්දිරයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක මේක බාරගන්න අගමැතිකම බාරගන්න වද නැද්ද කියලාවත් සාකච්ඡා කරන්න පැමිණුනේ එතුමා විතරයි වෙන කවුරුත් පැමිණුනේත් නැහැ. අනතුරුව අවසාන දුරකථන ඇමතුම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අනිත් සියලු දෙනාටම කතා කරුවට පස්සේ නමුත් ඒ දුරකථන ඇමතුමට පමණයි ප්‍රතිචාරයක් තිබුණේ. එතුමා පමණයි සාකච්ඡාවට පැමිණිලා මේ බාර දූර කාර්ය බාර ගන්න අගමැති දූරය බාර ගන්න එතුමා ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් හැටියට නතර වුණේ අවසානයේදී එතුමා අපි ජනාධිපතිවරයා හැටියට පත් කිරීමෙන් පාර්ලිමේන්තුව තුල. එතකොට එතුමා පත් වෙච්ච අවස්ථාවේදී තිබුණු තත්ත්වය බැලුවොත් තෙල් නැවට සල්ලි ගෙවා ගන්න බැරි තත්ත්වයක් භාණ්ඩාගාරයේ බොහොම දරුණු වාතාවරණයක් තමයි ඒ අවස්ථාවේදී ඇති වුණේ. අද වසර දෙකක් ගත වෙනකොට මොන චෝදනා කෙරුවත් අපි බලන්න ඕනේ අද ඇති වෙලා තියෙන තත්ත්වය. පරණ කාරණේට චෝදනා කරන්න පුළුවන්. නමුත් එතුමා බාරගත් දින සිට අද දක්වා එතුමා රජය මෙහෙවපු ආකාරය ගැන කල්පනා කරලා බැලුවොත් අද ඒකට සාක්ෂි වෙන කොහෙන්වත් ඕනේ විපක්ෂයෙන් ඉදිරිපත් කරපු සාක්ෂි ටිකම ඇති. අද විපක්ෂයෙන් චෝදනා කරනවා මන්ත්‍රීවරුන්ට DCP දීලා ඉන්නේ. එතකොට මන්ත්‍රීවරුන්ට DCP දී ගන්න පුළුවන් වෙච්ච එකම කොච්චර ලොකුද? පහුගිය කාලේ දෙන්න බැරුව නැති මොකද? අද ඔබතුමාලගේ පැත්තේ අයටත් DCP දීලා තියෙනවා. සමහරක් අපේ දිස්ත්‍රික්කවල අපිට වැඩිය දීලා තියෙනවා ඔබතුමාලගේ පැත්තේ අයට. හැමෝටම ඔබතුමාලා ඉල්ලුවොත් දෙයි. මං හිතන්නේ ඉල්ලපු අයට දීලා තියෙනවා. ඒ නිසා අපි දැන් ඒ අයත් එක්ක තරඟ කරනවා DCP බෙදා ගන්න. ඒ අයට වැඩියෙන් ලැබිලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අද ජනතාවට වැඩ කරන්න මුදල් මන්ත්‍රීවරුන්ට දෙන්න පුළුවන් තත්ත්වයට අද පත්තුලා. අද බැලුවොත් සමෘද්ධි වැඩසටහන අපේ යටතේ ක්‍රියාත්මක වෙච්ච අද අස්වැසුම නමින් ක්‍රියාත්මක වෙන්නේ ඉස්සර 5000ක් ලැබිච්ච කෙනාට අද 15000 දක්වා වැඩි වෙලා තියෙනවා. ලැබෙන සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. අපේ ඉඳුනිල් මන්තුමා කිව්වා වැඩිහිටි දීම නැහැම දෙන්නේ නැහැ කියලා. මතනේ අපේ පළාත්වල නම් ඒවා දෙනවා, ඒවා වැඩි කරලා තියෙනවා. වකුගඩු රෝගීන්ට දෙනවා, රෝගීන්ගේ ලයිස්තුවේ ඉන්න අයට පොරොත්තු ලේඛන අයට දෙනවා. විශාල පිරිසකට මේ සහන ලබලා දෙනවා. අද ඔබතුමාලා බදු වැඩි කියලා චෝදනා කරන අතරේ කාට හරි නිවාස ණයක් දෙන්න ඉදිරිපත් වෙච්චාම කියනවා මෙන්න ෆෝම් බෙදනවා නිවාස ණය දෙන්නේ කියලා. එතකොට නිවාසයක් හදාගන්න කෙනෙකුට ණයක් දෙන්න තත්ත්වයක් අපිට තිබුණේ නැහැ. නමුත් දැන් ඒ තත්ත්වයට ආර්ථිකය ගොඩ නැගිලා තියෙනවා. ෆෝම් විතරක් නෙමෙයි, ඔබතුමාලා හොයලා බලන්න ෆෝම් ලැබෙන බොහොම දෙනාට සුදුසුකම් ලැබෙනවා නම් එයාට ණයත් ලැබෙනවා. එයාගේ කටයුතු ඉදිරියට කෙරීගෙන යනවා. හැබැයි දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරලා නොවනකොට එකක් කියන්නයි වෙනකොට තව පැත්තක් වෙන්නන්නයි ගියොත් අර අපේ තාරක බාලසූරිය මැතිතුමා කිව්වා වගේ හැමදාම මේ වලේ අපිට මේක මඩේ දදා හොද හොද ඉන්න ඕනවා මිසක් මෙතනින් එහාට ගමනක් ඇත්තේ නැහැයි කියන කාරණේ අපි මතක තියාගන්න අවශ්‍යයි. අපි ගත්තොත් සුරාවයි සූදුවයි කියලා කිව්වට අද කැසිනෝ එක පිළිබඳ රන්දි සියඹලා පිටිය මැතිතුමා පැහැදිලි කෙරුවා බිලියන 10ක් මේ ගාස්තුව හැටියට රජයට අය කරනවා. එතකොට බිලියන 10ක් හොයන්න වෙන ව්‍යාපෘතියකින් වෙන ආයෝජකකින් කොයිතරම් අමාරු කාර්යයක්. නමුත් වසර 20ක් සඳහා ඒ මුදල ලබාගෙන නීතියානුකූලව බරපත්‍ර ලබලා දීලා කාට හරි කියන්න පුළුවන් කැසිනෝ සෙල්ලම් කරන එක හොඳ නෑ කියලා. ගමේ බූරු ගහන එකත් හොඳ නෑ කියනවා. අවුරුද්දට බෙල්ලෝ දාන එකත් හොඳ නෑ කියනවා. නමුත් මේ ඒ දැන් මෙතුමා කිව්වා මේක පටන් ගත්තේ කුකුළු කෙටවීමෙන් කියලා. කුකුළු කෙටවීමත් හොඳ නෑ. අර අපේ TV ප්‍රෝග්‍රෑම් වගේ හවසට තියෙන කුකුළු කෙටවීමත් හොඳ නෑ. හැබැයි රජය ආදායම වැඩි කරගන්නට අවශ්‍ය නම් ඒ යම් යම් ක්‍රියාමාර්ග අරගෙන රාජ්‍ය ආදායම වැඩි කරගන්න ගමන් මම නම් විශ්වාස කරන්නේ නෑ නේද මෙතුමා? ලංකාවේ මිනිහෙකුට හරි ඉතින් කැසිනෝ ගිහිල්ලා සෙල්ලම් කරනවා මොකද්ද කියන ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. සල්ලි නැති මිනිහෙකුට කියලා සෙල්ලම් කරන්න බෑනේ. තියෙන කෙනෙක් තමයි ගිහිල්ලා සෙල්ලම් කරන්නේ. හැබැයි ඒකේ බදු මුදලේ දුප්පත් ජනතාවට යමක් ලබලා දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ජයග්‍රහණය කියන කාරණේ අපි මතක් කරන්නට අවශ්‍යයි. අපි බැලුවොත් අද ආයෝජන පිළිබඳ තත්ත්වේ මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ලබලා දීපු ටාගට් එක BY ලබලා දීපු ටාගට් එක මේ වසර සඳහා ඩොලර් බිලියන් 1යි. අපි කියන්න කැමති මේ වෙනකොටම අපි ගිවිසුම් ගත වෙමින් ඉන්නවා. මේ වසරේ මුල් කාර්තුවේ පළවෙනි මාස 3ේදීම ව්‍යාපෘති 35ක් මේ වෙනකොට අපි අත්සන් කළා තියෙනවා. මේ ව්‍යාපෘති 35න්ම ඩොලර් බිලියන් එක මේ වෙනකොට පළවෙනි කාර්තුවේම අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. අපිට පේන හැටියට වසරේ ඉතුරු ප්‍රමාණයත් යනකොට මැතිවරණය මැදින් ආවොත් අපිට කියන්න බෑ. හැබැයි ඩොලර් බිලියන 3 දක්වා විතර, ඒ කියන්නේ 3 ගුණයකින් විතර ලබා දීපු ඉලක්කයේ ඉක්මවා යෑමේ හැකියාවක් තියෙනවා. ඒක මේ අපේ දක්ෂතාවයක් නිසා වෙච්ච දෙයක් කියලා අපි සඳහන් කරන්නේ නැහැ. රටේ ආර්ථිකය පිළිබඳව ආයෝජකයන්ගේ යම් විශ්වාසයක් ඇති වෙලා තියෙන නිසා, එම විශ්වාසයක් ඇති වෙලා තියෙන නිසා ඒ ඇවිල්ලා කිවිසුම් ගත වෙනවා. එහෙමනම් ජනාධිපතිතුමා සහ රජය අරගෙන ගිය වැඩපිළිවෙලේ ඔය කොච්චර නරකයි කිව්වත් යම් නිවැරදිභාවයක් තියෙනට අවශ්‍යයි. නැත්නම් පිටරට ආයෝජකයෝ ඇවිල්ලා මේ රටේ අයගේ මුදල් ආයෝජනය කරලා පළවෙනි කාර්තුව වෙනකොටම ඩොලර් බිලියනයක් ආයෝජනය කරලා ඒ අය කටයුතු කරගෙන යන්නේ නැහැ කියන කාරණේ අපි මතක් කරන්නට අවශ්‍යයි. අනිකුත් අංශ ගැන අපි කල්පනා කරලා බලමු. අපි දන්නවා ඉතිහාසයේ පළවෙනි වතාවට විභාග අසමත් ලක්ෂයකට රැකියා දුන්නා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සමය. මහ ලොකු සද්දයක් ජනාධිපතිතුමා රජය ඇති නොකරුවට අද මේ ලක්ෂ්‍යම ස්ථිර සේවයට බඳවාගෙන ඉවරයි. අද ඒ සියලු දෙනා ස්ථිර සේවකයෝ හැටියට රජයේ සේවයට බඳවාගෙන තියෙනවා. එතනින් එහාට ගියාම අද වැඩ වර්ජන සහ උද්ඝෝෂණ වගේක් පවතිනවා. මොකද්ද මූලාසනාරූඪ මන්තුමනි හේතුව? පඩි වැඩි කිරීම නිසා. පඩි වැඩි නොකිරීම නිසා නෙමෙයි. මොකද දොස්තර මහතුරුන්ට පඩි වැඩි කරපුවාම නාස්තස්තයි කියනවා. දොස්තර මහතුරු වැඩි කරපු නිසා. එයාලට වැඩි කරපුවාම ටීඕ මහතුරු සහ ඉන්දිරු මහතුරු ස්ට්‍රයික් කරනවා. හැබැයි මෙතෙක් ස්ට්‍රයික් කරුවේ පඩි වැඩි කරලා දෙන්න කියලා. දැන් පඩි වැඩි කරපු නිසා ස්ට්‍රයික් කරනවා. ඉතින් ඒක හොඳක්ද නරකක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයක් තමයි දැන් පවතින. ඉතින් අනිත් අයටත් වැඩි කරන්න පුළුවන් නම් හොඳයි. අපි විශ්වාස කරනවා රජයට පුළුවන් අවස්ථාවේදී ඒ කටයුතු ක්‍රියාත්මක කරයි. අපි ගත්තොත් පහුගිය කාලේ බලපුවම අපිට රටට
ඔඩ ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසන.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය කාලේ අපිට තිබුණු ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? අපිට මේ රටට තියෙන අපේ ආනයනය කරන සියලුම පාහේ දේවල් අපිට ලයිස්තුවකින් තහනම් කරන්න ඕන. නෙගටිව් ලිස්ට් එකක් අපිට බාර දෙන්න ඕන. අද බැලුවොත් ඒ ලයිස්තුවේ තිබුණු ඒවා මෝටර රට හැරෙන්න. අනිත් සියල්ලම මේ වෙනකොට ඒ ලයිස්තුවෙන් ඉවත් කරලා මේ රටට ඒ ආනයනය කරන්න පුළුවන් ආනයනය කරපු ද්‍රව්‍ය තහනම් කරලා තිබිච්ච දේවල් නැවත ආනයනය කරන්න පුළුවන් තත්ත්වයට පත්වලා තියෙනවා. ඒකට හේතුව ඩොලර් එක 400, 450, 490 දක්වා ඒ කාලේ ගියත් දැන් 290 සහ 300 සීමාවේ රඳවා ගන්න හැකි වීම නිසා ආනයනය විවෘත කරන්න හැකියාව ලැබිලා තියෙනවා කියන කාරණේ මතක් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම අපි බැලුවොත් වතුකරේ අපේ තොන්නමන් ඇමතුමත් කතා කරුවා. වතුකරේ අද නිවාස වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි, උරුමය වැඩසටහන හරහා ලක්ෂ ගණනකගේ ඔප්පු විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල එයාට සිහිනයක් වෙලා තිබුණු අවුරුදු 70ක විතර ඉඳන් සිහිනයක් වෙලා තිබුණු තමන්ගේ ඉඩමේ උරුමය ලබා දීමේ වැඩ කටයුත්ත මේ වෙනකොට ක්‍රියාත්මක වේගෙන පවතිනවා. ඔබතුමාලා දන්නවා රටේ සියලුම ව්‍යාපෘති අපේ කිරියල්ල මැතිතුමාත් මෙතන ඉන්නවා. එතුමා මහනුවර මාර්ගය පිළිබඳව උනන්දුවක් දක්වපු කෙනෙක්, අධිවේගී මාර්ගය පිළිබඳව මේ රටේ තියෙන සියලුම මහාමාර්ග ව්‍යාපෘති එක තැන නතර වුණා. දැන් සියල්ලම ආරම්භ වෙලා නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් දැන් ගම්මාන තුල කාපට් ව්‍යාපෘති සහ ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති ආරම්භ කෙරිලා දැන් යම් වැඩ ප්‍රමාණයක් ක්‍රියාත්මක වීගෙන යනවා. විශේෂයෙන්ම රජයේ සේවය පිළිබඳ ගත්තොත් පහුගිය දිනවල ලංගම මෙතෙක් කල් රටට සේවය කරපු ස්ථීරපත් වීමක් නැතුව කටයුතු කරපු 26,500ක් ස්ථීර සේවකයන් බවට පත් කරලා උතුරු නැගෙනහිර ප්‍රදේශවල රුපියල් 50-60 නැත්නම් රුපියල් 1000 පඩියට වැඩ කරපු සේවකයෝ, ඒ විතරක් නෙමෙයි පළාත් පාලන ආයතනවල සේවකයන්, එයා ස්ථීර කරලා ලක්ෂ ගණනක් ඊයගේ මගේ හිතේ හිතානින්ද පත්වීම් ලබා දීමට නියමිතව තියෙනවා. අද සෑම පළාතෙම බැලුවොත් ගුරුවරු දවසගාන සෑම පලාදයන් අද අපේ මධ්‍යම පලාත ගුරුවරු විශාල පිරිසකට පත්වීම් ලබල දෙනවා. ඒවගේම රටේ සෑම පලාතකම ඒ ගුරුවරුන්ට ඒ පත්වීම් ලබල දෙනවා. ග්‍රාමනිල ධාරීවරු නැතුව වසන් තුනාතර බැලුව ග්‍රාමනි ධාරීවරුන්ගේ පත්වීම් පහුගිය කාලේ ලබල දුන්. නැවතත් අපව රජයේ ආයතනවලට බඳවා ගැනීම සඳහා මේ වෙනකොට අපි දකිනවා පුවත්පත් තුළ දැන්වීම මෙම නැවත පළවෙමින් පවතිනවා. අපිට අඩුම තරමේ සිකියුරිටි ගාඩ් කෙනෙක් ගන්න බැරි වෙනවා. පහුගිය කාලේ නීති රීති වැටිලා තිබුණා මුදල් අමාත්‍යාංශ හරහා. හැබැයි දැන් එකින් එක ලිහිල් වෙන්නේ යම් කිසි වර්ධනයක් තියෙන නිසා කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි. ඊට වැඩිය දීර්ඝව මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විපක්ෂයේ කොපමණ චෝදනා කරන්න හැදුවා මේ රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් යමක් වෙන්නේ නැහැ කියලා. මීට වසර දෙකකට කලින් හරියටම ආරාධනය තිබුණා මේ සිල්ුණ. ඒ ආරාධනය කිසි කෙනෙක් බාරගත්තේ නැහැ. ඒ ආරාධනය බාරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. ආරාධනය බාරගත්තා විතරක් නෙමෙයි වසර දෙකක් ගත වෙනකොට IMF ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වෙලා ඒ වගේම ණය ප්‍රතිව්‍යුහ ගත කරන වැඩසටහනට ඇතුළත් වෙලා අර මම මේ සඳහන් කරපු සියලුම කරුණු කාරණා අද දිනේ වෙනකොට ක්‍රියාත්මක කරලා අද දිනේ අපි මේ අවිශාලම ආයෝජන ව්‍යාපෘති කීපයක් වන විශේෂයෙන්ම කැසිනෝ කීපයක් සහ වරාය නගරේ තීරුබදු රහිත මෙහෙයුම් ආරම්භ කිරීමට සහ ජනාධිපතිතුමාගේ මේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා යම් අතිරේක මුදලක් වෙන් කිරීම පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතකොට
ගරු කථානායකතුමනි මට කතාවකුත් තිබුණ මට දිග පරක්කුණ එන්න මම අහන්න කැමති ඔබතුමාගෙන් මේ අවස්ථාවේදී මේ දාන කැසිනෝ දේශීය කැසිනෝ තියෙන ඒවමද නැත්නම් අලුත් විදේශීය සමාගම් ගෙන්නනවද?
අපේ හාමුදුරනේ මේ සියඹලාපිටිය ඇමතුමා උදේ වරුවේ පැහැදිලි කර ඔබ වහන්සේ වැඩ හිටියේ නැහැ. මේ කියන අලුත් ඒවා විදේශීය බහුතරයක් විදිහට ජෝන් කීන්සේ ගත්තොත් ඔස්ට්‍රේලියානු සමාගමක් තමයි මේක විවෘත කරන්නේ. ඔය කියන මුදල දේශීයව ගෙවන්න පුළුවන් ආයතන එකක් දෙකක් තියෙන්න පුළුවන්. නමුත් ගොඩක් තියෙන්න බෑ. එතකොට දැනට තියන අයගෙත් බදු මුදල වැඩි කරලා තියෙනවා මේක නැවත අලුත් කිරීමෙන්. ඒ වගේම අලුතෙන් එන අය ඉන්නවනම් ඒ අයට තමයි බිලියන 10ක් මුදලක් අය කරලා තමයි ඒවා ලබලා දෙන්නේ. ඒක දේශීයවද විදේශීයවද කියලා නෑ. දේශීය සමාගමටත් ඒ ගාන ගෙවලා අලුත් එකක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔය කියන මුදල යටත්ව ආයෝජන පැමිණෙන්නේ බොහොමයක් විදේශීය සමාගමවල.
එනතම්
නියෝජ කතන්දරට
මනම් මට මගේ දැනගැනීම හැටියට ගරු කථානායකතුමනි මෙම සියලුම කැසිනෝ විදේශීය කැසිනෝ කියලා තමයි අපට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම ඔබතුමා දන්නවා දකුණු මැක්සිකෝ වල මේ වගේ කැසිනෝ ව්‍යාපාර වලින් ඒ රටේ මාෆියා කල්ලි බිහි වෙලා ඒ රටේ ආර්ථිකය බිඳ වැටිලා අද වෙනකන් ඒ රට සුවපත් කරන්න බැරි ප්‍රශ්නයක් බවට පත් උනේ මේ කැසිනෝ ජාවාර. ඒ වගේම මම ඇමරිතුමාගෙන් ඉල්ලන ඔබතුමාට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි අපේ මේ පොල් සම්බන්ධ කාරණේ. මට විනාඩියක් දෙන්න මගේ කතාව කරන්න බැරි වෙච්ච නිසා ඇත්ත වශයෙන්ම අද පොල් සම්බන්ධයෙන් ගෙනාවු පනත ගැන මගේ ප්‍රසාදය මම මුලින් පළ කරනවා. මොකද ඇමරිතුමා අද මෙතන ඉන්නවා. මම හිතනවා අද පොල් වල අපි ගන්න කිනිත්තකින් පොල් ගෙඩි 2-3යි. ඒක 10කට පරිවර්තනය කරන්න පුළුවන්. හරියට අපි ප්‍රතිකාර ටික කරනවා.
ආමතුරුනේ මේ
ඒ සම්බන්ධයෙන් ගත් ස්ථාවරයට අපි අපේ ප්‍රශංසා අප්ලි කරන. නමුත් ගරු ඇමරිතුමාගේ ස්ථාවරය සම්බන්ධයෙන් නම් දිලුම් ඇමරිතුමනි අපට ඔබතුමාගේ පෝට්සිල විශේෂම තීරුබදු රහිත ලංකාවේ දේශීය ආර්ථිකයට කොයිතරම් බලපෑමක්. ඒ කියන්නේ සාමාන්‍ය මේ තීරුබදු රහිත දැන් විදේශවල ඉඳලා එන අයට නෙමෙයි ගන්න පුළුවන්. හැබැයි මේක රට ඇතුළේ මේක කොයි විදියට ක්‍රියාත්මක වේද කියන එකේදී මම හිතනවා දේශීය අද තියෙන ආර්ථික අර්බුදයේදී අපට වාසි සහගත තත්වයක් අත් වෙන්නේ නැහැ කියන එක තමයි අපේ ස්ථාවරය මතුනේ. බොහොම ස්තුතියි.
ගරු නියෝජ කථානායකතුමනි අපේ ස්වාමීන් වහන්සේ වැඩ නොසිටපු නිසා මගෙත් මේක ඇහුනේ නැහැ. මම කියපු එක මේක අපේ හැමෝටම ආර්ථිකයට කිසිම බලපෑමක් එන්නේ නැහැ. ඩියුටි ෆ්‍රී එක අවුරුද්දකට එක සැරේයි ඇතුළත් වෙන්න පුළුවන් කීපාරක් විදේශගත වෙලා පැමිණුණත්. ඒ වගේම අවුරුද්දකට ඩොලර් 2000ක සීමාවක් යොදවලා තියෙනවා. පැමිණිලා දවස් 4ක් ඇතුළත ඒක පාවිච්චි කරුවේ නැත්තම් ඒක අවලංගු වෙනවා. ඒ නිසා මේක ඩවුන් ටවුන් ඩියුටි ෆ්‍රී කියන සංකල්පේ ලෝකේ ඕනෙම තැනක තියෙනවා. මේකේ මිලදී ගන්නා බාණ්ඩ එතනින් එළියට අරගෙන එන්න බෑ. අපි කටුනායකයාට ස්ථානයක් ලබලා දීලා තියෙනවා. බාණ්ඩ මිලදී අරගෙන ඒ අය සතුව තිබිය යුතුයි. පිටරටට ආපහු යනකොට විදේශිකයින් කටුනායකදී තමයි ඒ බඩු බාර දෙන්නේ. එතනින් අරගෙන තමයි ඒ අය විදේශගත වෙන්නේ. නිසා දේශීය වෙළඳපොළට මේවා ඇතුළත් වීමේ හිඩැස් සියල්ල අපි අහුරලා තියෙනවා කියන කාරණේ මතක් කරන්න ඕනේ. කැසිනෝ සම්බන්ධව ඔබ වහන්සේ එක්ක මෙක්සිකෝ වල එහෙම වුණා වෙන්න පුළුවන්. නමුත් ඔය කියන විදිහේ කැසිනෝ විශාල ප්‍රමාණයක් දාන්න ලංකාවේ ඒ කැසිනෝස් වලට බිස්නස් තියෙන්නේ නැහැ. අර කියන මහා පරිමාණයේ ආයෝජන සමග දැන් ජෝන් කීල්ස් එක බැලුවොත් මෙල්කෝ කියන කැසිනෝ එක තමයි ඔස්ට්‍රේලියාවේ එතෙන්ට එන්නේ. අපි හැමෝටම ඒකේ ආයෝජනේ බිලියන් එකක්. ඒක ඩොලර් බිලියන් එකක ආයෝජනයක් එක තමයි. නෑ ඒක ඒක අපේ හම්බුනේ බදු ගන්න ඕනේ. ඒකට අවශ්‍ය ප්‍රමාණයට දැන් ගනිසියඹලා පිටියේ මැතුමා කිව්වා ඉස්සල්ලා දැන් මෙතෙකුත් අරන් ගියා. ඒකට කිසිම පාලනයක් තිබුණේ නෑ. දැන් මේකෙදි ලක්ෂ පහේ දිනුමට ලක්ෂ පහක් දින්නොත් ඒ දිනුමටත් අපි බදු අය කරනවා. ඒ බදු අය කරගෙන තමයි මේක අරගෙන යන්න දෙන්නේ. නිසා ඒකෙන් අවාසියක් හැමදේ ඉතින් වාසියක් සහ අවාසියක් තියෙනවා. නමුත් ආර්ථිකී රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා නම් මේවා අපිට කරන්න වෙනවා කියන කාරණය මතක් කරන්නට අවශ්‍යයි. ඊට එහා ගියාම විශේෂයෙන්ම මම කතාව අවසන් කරන්න ප්‍රථමයෙන් විශේෂයෙන්ම මේ රජයේ සීමාව තුළ නැත්නම් ජනාධිපතිතුමාගේ සීමාව තුළ රටට වැදගත් වෙන පනත් කීපයක් අනුමත කරන්න හැකියාව විශේෂයෙන් කාන්තන මැතිතුමා හිටියා. විදුලි බල පනත කවදාක්වත් හදන්න බැරුව තිබිච්ච තැනක් විදුලි බල මණ්ඩලය කියන්නේ. අද විදුලි බල පනත ගෙනල්ලා මේක හදලා තියෙනවා. අද උසාවියේ අධිකරණ නඩු 20ක් දාලා තියෙනවා ආර්ථික පරිවර්තන පනත ඉකොනොමික් කන්වර්ෂන් බිල් එක. මේකේ ප්‍රධානම අරමුණ ආනයන ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කරනවා. ඒකේ රටේ ගන්න පුළුවන් උපරිම ණය සීමාවක් තියෙනවා. රටට අවශ්‍ය දේවල් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රධාන පනත්තික අඳුනලා දුන්නට පස්සේ වසර දෙකක් ඇතුළත විපක්ෂයේ කොයි විදිහට චෝදනා කෙරුවත් මේව අපිත් කියන්නේ නැහැ. අපි මාධ්‍යයට ගිහිල්ලා කියන්නෙත් නැහැ. මොකද මේ දවස්වල ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාධ්‍යයට කියලා වැඩක් නැහැ. මොකද මාධ්‍ය නොයෙකුත් න්‍යාය පත්‍රවල මාධ්‍ය අයිතිකාරයට ඕන විදිහට තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ හැර මේ කියන එක අපි ජනතාවගේ දැනුවත් වීම සඳහා අපි ප්‍රකාශ කරන්නේ විශේෂයෙන් විශේෂයෙන්ම මේකෙදී අපි ජනතාව
හඬපක් සංවිධායකතුමා මේ අමතර කාලය ලබා දීමට සභාවකින්
මම අවසන් කරනවා. ජනතාව දැනුවත් වීම සඳහා මේ සියල්ල ප්‍රකාශ කරත් සමස්තයක් හැටියට මේ අවුරුදු දෙක තුල රජය විශාල වශයෙන් කරන්න පුළුවන් දේවල් කරලා මේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය සහ ජනාධිපතිතුමා සහ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවේ ඒ කණ්ඩායම් කටයුතු කරලා තියෙනවා කියන කාරණේ මතක් කරමින් මම කතාව අවසන් කරනවා.
ඔබතුමාට අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සභාවේ කැඳද විෂය අංක 1 සභාවේ කැඳද විෂය අංක 2 සභාවේ කැඳද විෂය අංක 3 සභාවේ කැඳද විෂය අංක 4 සභාවේ කැඳද විෂය අංක 5 සභාවේ කැඳද විෂය අංක 6 සභාවේ කැඳද විරෝධතාවය සටහන් කරගන්න. විෂයංක 6 සභාවේ කෙනෙක්ද? සභාව කාලය තිබේ.
කාර්ය නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවේ 2024 ජූනි මාසයේ 20 වෙනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 9:30 දක්වා කල්තබීතිය යෝජනා කරමු.
කල්තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු කබීර් හසින් මැති. කබීර් හසින් මැතිතුමා ප්‍රශ්න
නියෝජ්‍ය කතානායකතුමනි ගරු ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් මම මේ ප්‍රශ්නේ අහන්න කැමතියි. 2019 වර්ෂයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකීන් පිරිසකගේ තනතුරු උසස් කිරීම සඳහා පත්වීම් ලබා දී ඇති බවත් එම උසස් වීම් නිසි පරිදි ක්‍රියාත්මක කර බලාත්මක නොකිරීම හේතුවෙන් ඔවුන් විසින් අභියාචනා අධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් එතුමා දන්නේද? එසේනම් 2019 වර්ෂයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් වීම් ලබා දුන් සේවක පිරිස් සිටියදී වෙනත් පිරිසකට උසස් වීම් ලබා දීමට කටයුතු කළේ කුමන පදනමක් මතද? එසේ පත්වීම් ලබාදීමෙන් 2019 උසස්වීම් ලබාදුන් පිරිසට සිදුවී ඇති අසාධාරණයට ඔබ ලබා දෙන විසඳුම් මොනවාද යන්න පිළිබඳවත් එතුමා මෙම සභාවට දැනුවත් කරයිද කියලා මම මේ ප්‍රශ්නය අහන්න කැමති. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාගෙන් මම බලාපොරොත්තු වුණේ 2019 වසරේ පත්වීම් උසස්වීම් ලැබුණු අය මාස 10ක කාලයක් අදාළ තනතුරුවලට අයත් වරප්‍රසාද භුක්ති විඳමින් සිටියා. ඒකේ මම හැන්සත් ගත කරනවා. ඒකේ ලිපිය, පත්වීමේ ලිපිය ඇනෙක්ස්ට 1 හැටියට. ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න ඕනේ 2020 මහමැතිවරණයෙන් පසුව ගමනාගමන මණ්ඩලයේ චක්‍රලේඛනයක් නිකුත් කර 2019 උසස්වීම් ලැබුණු අයව එම තනතුරු වලින් නීති විරෝධී ලෙස ඉවත් කර, මොකද ඒ අය ඉවත් කිරීම පත්කිරීමේ ලිපිය සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ ප්‍රධාන මානව සම්පත් කළමනාකරු. හැබැයි ඉවත් කිරීමේ ලිපිය නිකුත් කරලා තිබුණේ සභාපතිවරයා. ඒ නිසා ඒක නීති විරෝධී ලෙස 2019 උසස්වීම් දුන්න අයව අයින් කරනවා. අයින් කරලා ඉන්පසුව 2020 සම්පූර්ණ දේශපාලනීකරණයක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජිකයන් ගෝලබාලයින්ට එම තනතුරු ඒ උසස්වීම් ලබා දීලා ස්ථාපනය කරන්න කටයුතු කරලා තියෙනවා. ඒක ඇනෙක්ස්ට 2 හැටියට ඒ 2024 නිකුත් කරපු ඒ ලිපිය මම සභාගත කරන්න කැමති. දැනට මේ සඳහා අභියාචනා අධිකරණයේ නඩුවක් මේ අය අයින් කරපු සේවකින්ගෙන් නඩුවක් දාලා තියෙද්දී තවදුරටත් අමාත්‍යවරයා කොටසකට උසස්වීම් දීලා එම තනතුරු වලට කළමනා කරන සේවය හරහා අනුමැතිය ගන්න උත්සාහ කිරීම නීති විරෝධී ලෙසත් අධිකරණයට අපහාස කිරීමක් හැටියට සැලකිය හැකි කියලා අපි හිතනවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, කළමනාකරණ සේවයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු නිලධාරීන් මේම නීති විරෝධී ක්‍රියාවට පාර්ශ්ව වුණා නම්, නැතහොත් හරියටි කරුණු නොසලකා තීන්දුව තීරණවලට ආවොත් ඔවුනොත් නීති විරෝධී ලෙස එයින් අභියාචනා අධිකරණයට අපහාස කිරීමක් හැටියට සැලකිය හැකි. ඒ අනුව ගරු අමාත්‍යවරයාගෙන් පැහැදිලි උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා. එමත් අමාත්‍යවරයා දැන් තමයි ආවේ, එතුමා ආගෙන ඉඳලා ඇති, ඒක කියවලා ඇති. පැහැදිලි උත්තරයක් ඕනේ 2019 ඒ තනතුරුවලට උසස්වීම් දීපු අයව අයින් කරන්නේ කෙසේද? ඒක වැරදි. අයින් කරලා ඒගොල්ලෝ අභියාචනා අධිකරණේ නඩුවක් තියෙද්දි තව කණ්ඩායමක් ඒ තනතුරු වලට ස්ථාපනය කිරීම තවදුරටත් නීති විරෝධී ලෙස කටයුතු කිරීමක් හැටියට අපේ හැඟීම. ඒ ගැන පැහැදිලි උත්තරයක් සහ මේක නිවැරදි කරන්න කටයුතු කරනවාද කියලා අහන්න කැමති.
ගරු සභාපතිතුමනි, මගේ උගත් මිත්‍ර කබීර් රෂීම් මන්ත්‍රීතුමා වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමා අහලා තියෙන ප්‍රශ්නයට 2018-10 එක දින එම් පසුව අධ්‍යක්ෂක බණ්ඩ අනුමැතියකින් තොරව උසස්වීමේ නියමිත පටිපාටි වලින් තොරව පිරිසකට උසස්වීම් ලබා දීම සම්බන්ධයෙන් අගතියකට පත්වෙච්ච පාර්ශ්ව අධිකරණයට ගොස් තිබෙන බව දන්නවා. ඒ අනුව ඊට පෙරත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් දීලා තිබෙනවා කළමනාකරණ සේවා අනුමැතියෙන් තොරව උසස්වීම් ලබා නොදිය යුතුයි. එසේ තිබියදී උසස්වීම් ලබා දුන්නයි කියලා අගතියකට පත්වෙච්ච අය නඩුවක් මොනු කරලා තියෙනවා. නඩුව තිබෙන බව අපි දන්නවා. නමුත් මේ CTB එක පටන් ගත්ත දවසේ ඉඳලා සේවා විවස්ථාවක් නැතුව ගිය පුදුම ආයතනයක් තමයි ලංකා ගමනාගමන මණ්ඩලය. පුදුමයි ඒත් ඇත්තයි. එතකොට හැමදාම වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්නවා, මැතිවරණයක් නිමවෙච්චහම ඉස්සෙල්ලාම පහරදීන් කරන්නේ CTB ඩිපෝ ඇතුලේ දිනපු පාර්ශ්වය විසින් පැරදිච්ච පාර්ශ්වය කට්ටිය එලෝනෝ තනතුරු වලට කවුරු හරි කට්ටිය එතන ඉඳගන්නවා දේශපාලන බලය මත. ඒ මතක තියාගෙන හිටපු අය ඔවුන් පරාජය වෙලා වෙන පාර්ශ්වයක් බලයට පත්වෙච්චාම අර කට්ටිය ඔක්කොම එළවුණා. එළවලා තමන් මේ තනතුරු වල වාඩි වෙනවා. තනතුරු පිළිබඳ සුදුසුකම් එවැ ශ්‍රේණි වැටු උසස් වීම පිළිබඳ කිසිම ක්‍රමවේදයක් නැහැ. ඉතින් මම මේ වගකීම් භාරගත්තට පස්සේ වෘත්තීය සමිති විසින් දිගින් දිගටම මේ සේවකයන්ට වැඩ කරන් යන්න විදියක් නැහැ. අවශ්‍ය තනතුරු වලට සුදුසු නැහැ. සුදුසු අය බඳව ගන්න ක්‍රමවේදයක් නැහැ. ඉතාම පහළ වැටුප් පට්ටන් යටතේ කටයුතු කරන්නේ වෘත්තීය සමිති දිගින් දිගටම. මම එක දෙයකට ගරු කරනවා. මොනම හේතුව තිබුණත් ඔවුන් දිගටම සාකච්ඡා කළත් කවදාක්වත් වර්ජනය කළේ නැහැ. එහෙම වර්ජනය කළා නම් උදේ පාන්දර පාසල් දරුවෝ හැරෙන්න ප්‍රථම පාන්දර නැගිටලා ඩිපෝ එකෙන් බස් එක අරන් ගිහිල්ලා දරුවා ගෙනාවේ නැත්නම් ඈත පිට ගම්මානවල දරුවට පාසල් යන්න බෑ. වැඩට යන, ආරක්ෂාවට යන, ජීවනෝපාය සලස ගන්න අයට එන්න විදියක් නැහැ. මේ ඔවුන්ගේ ප්‍රශ්නේ දීර්ඝ කාලයක් හැකෑරිමින් තිබුණා. කිසිම ආකාරයකට මේකට විසඳුමක් ලැබෙන්නේ නැති නිසා අධිකරණ තීන්දුව ලැබෙන තෙක් ඔවුන්ට කටයුතු කළ නොහැකි නිසා දිගින් දිගටම මට එල්ල කළා විශාල පීඩනයක්. හැබැයි වැඩ වර්ධනය නොකර ඉතින් මම මානුෂික වශයෙන් කල්පනා කරලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇති වෙලා තියෙන අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් සේවා ව්‍යවස්ථාවක් හැදුවා. සේවා ව්‍යවස්ථාව සඳහා විශාල කාල පමාවන් තිබිලා ඒවා පිළිබඳ අරගල කරලා මම ඔබතුමාට දැනුම් දෙන්න කැමති එස්ටැබ්ලිෂ්මන්ට් කමිටි එකක් තියෙනවා. රජයේ ආයතන කටයුතු පිළිබඳ කාරක සභාවක්. මේ කාරක සභාව ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන්නේ. මම ඒකේ සාමාජිකයෙක්. මේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඔක්කොම එතනට ආවත් අපි අනිත් රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න රාජ්‍ය ආයතනවල විසඳුවත් මේ දවස ගානේ ගොඩනැගිලා මට තෙරපුම දෙන ප්‍රශ්නයට කිසි විසඳුමක් දෙන්නේ නැති තාක්කත් මම මේ කමිටියට එන්නේ නැහැ කියලා මම කමිටුව වර්ජනය කළා. ඒක හොඳ පිළිවතක් නෙමෙයි. නමුත් ඒ තරම් විශාල පීඩනයක් මේ ළංගම සේවකයෝ තුල තිබුණා. ඒ අවස්ථාවේදී කැබිනට් පත්‍රිකා අනිත්‍යවට අතිරේකව මේ වගේ ගැටලු විසඳීම සඳහා අපේ රජයේ යටතේ ජනාධිපතිතුමාගේ විශේෂ වගපෙන්වීම හා නීත්‍යානුකූල ක්‍රියා යටතේ අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටු තියෙනවා. ඒ කමිටුවටත් මේ ප්‍රශ්නේ බලලා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කරලා කිසිදු උසස් වීමක් නොදී ඉන්න අයට ඒ තනතුරු දෙනතෙක් සේවා ව්‍යවස්ථාවක් හදලා වෙන්න අන්තර්ග්‍රහණය කිරීමක් පමණක් කරලා තියෙනවා. ඒක නිසා කිසිදු උසස් වීමක් දීලා නැහැ. අන්තර්ග්‍රහණය කළා අවුරුදු 66කට පස්සේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකා ගමනාගමන මණ්ඩලයට සේවා ව්‍යවස්ථාවක් ඇති කරලා ඒ අනුව තනතුරු ඇති කළා, තනතුරු වල සුසුකම් ඇති කළා, උසස් වීම ක්‍රමවේදය සකස් කිරීමේ ජාතික වගකීමක් හා යුතුකමක් මම ඉෂ්ට කරලා තියෙනවා. ඒක නිසා මින් පසුව කවර රජයක් දිනුවත් කවුරු ආණ්ඩුව ගත්තත් අර CTB එකේ ඉන්න කට්ටිය ගහලා එනෝලා පත්වීමක් දෙන්න බෑ. පත්වීමක් ලබන්න, උසස් වීමක් ලබන්න තියෙන ඕනේ සුසුකම දැන් හරියටම හදලා තියෙනවා. ඒකට සියලු දෙනා එකඟ වෙලා තියෙනවා. මේ කීප දෙනෙක් හැර අනික සියලුම වෘත්තීය සමිති එකඟ වෙලා ඒ පිළිබඳ විශේෂම ඒ අය කිව්වා ළංගමේ ස්වර්ණමය යුගය කියලා සඳහන් වෙලා තියෙන්නේ අනිල් ගුණසිංහ යුගය. අනිල් ගුණසිංහ යුගය නෙමෙය, ස්වර්ණමය යුගය ඇති වෙන්නේ බන්දුල ගුණවර්ධන අනුගමනය කරපු මේ ක්‍රියාවෙන් පස්සේ ඇතිවන යුගය කියලා ඒ අය කිව්වා. ඉතින් ඒක නිසා මම දන්නේ නැහැ. ඒ අය කිව්වේ, මම නෙමෙයි. මම මහන්සි වෙලා තියෙනවා මේකට. ඒ නිසා දැන් ගරු මගේ උගත් මිත්‍රයා සඳහන් කළ පරිදි 2019 කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි මේ අරන් තියෙන ක්‍රියාවලිය වැරදි නම් ඒ ඕන කෙනෙකුට පුළුවන් අධිකරණයට යන්න. ඒක පොරවැසියන්ට තියෙන අයිතිය. අපි කිසිම වැරද්දක් කළා නැහැ. කිසිම උසස් වීමක් දීලා නැහැ. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා අනිකුත් කමිටු වල නිර්දේශ හරියටම නීත්‍යානුකූලව ක්‍රියා කරලා ඒ අනුව අන්තර්ග්‍රහණය කිරීමක් පමණයි කළා තියෙන්නේ. අගතියටපත් වෙච්ච තවත් පාර්ශ්ව තියෙනවා නම් ඒ පිළිබඳවත් අර විදිහටම සාකච්ඡා කරලා ඉවරලා ඒකට විසඳුම් දෙන්න පුළුවන්. ඉතින් අපි හැමදෙනාම මහජන නියෝජිතයන් ලෙස මේ ඇතිවෙච්ච වෙනස කැමැති වෙන්න ඕනේ. මොකද අපි කවුරු ජයග්‍රහණය කළත් කවුරු පරාජය වුණත් තනතුරු වලට කිසිදු ක්‍රමවේදයක් නැතුව මාරු වෙන්න නැතුව පළවෙනි වතාවට සේවා ව්‍යවස්ථාවක් ඇති කිරීමේ කාර්යභාරය අපි ඉෂ්ට කරලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියට කටයුතු කරමු. කාට හරි අගතියක් වෙලා තියෙනවා නම් ඔබතුමා ඉදිරිපත් කරන්න. ඒ පිළිබඳ සෑහීමට පත් වෙන්නේ නැත්නම් ඕන කෙනෙකුට අධිකරණයට යන්න අයිති තිබෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 2 ගරු නීතිඥ SMS මුසාරප් මැතිතුමා.
தபை ஒத்திவைப்பு நேரத்தின் போதான வினாவிற்கான சந்தர்ப்பத்தை தந்தமைக்காக முதற்கண் நான் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இன்றைய சபை ஒத்திவைப்பு நேரத்தின் போதான வினாவினை தெரிவிப்பதற்கு முன்பதாக இதற்கான பின்னணியை சொல்வது பொருத்தம் என்று நினைக்கின்றேன். இன்று பிரதேச செயலகம் அதேபோன்று மாவட்ட செயலகங்களிலெல்லாம் ADP-யினருடைய பற்றாக்குறை கணிசமாக நிலவுகிறது. பல்வேறு பிரதேச செயலகங்களில் பதில் ADP அதாவது திட்டமிடல் நிலதாரிகள் மாத்திரம்தான் பணிபுரிகின்ற ஒரு சூழல் காணப்படுகின்ற நிலையில் அதற்கான ஒரு மாற்று தீர்வாக இந்த வினா உதவும் என்ற அடிப்படையில் தான் இந்த சபை ஒத்திவைப்பு நேரத்தின் போதான வினாவாக இந்த விடயத்தை நான் எடுத்திருக்கின்றேன். அந்த அடிப்படையில் 2005 பட்டதாரிகள் நிகழ்ச்சி திட்டத்தின் கீழ் அபிவிருத்தி உதவியாளர்களாக டிவலப்மெண்ட் அசிஸ்டன்ஸ் நியமிக்கப்பட்டு பிரதேச மற்றும் மாவட்ட செயலக திட்டமிடல் பிரிவுகளில் பிளானிங் டிவிஷன்களில் கடமையாற்றும் அபிவிருத்தி உத்தியோகத்தர்களை பதவிநிலை உத்தியோகத்தர்களாக தரமுயர்த்த வேண்டும் என்பதற்கான வினாவைத்தான் இன்றைய வினாவாக நாம் தொடுத்திருக்கின்றோம். அதற்கான பின்வரும் நியாயப்படுத்தல்களை முதலில் முன்வைக்கலாம் என்று நான் நினைக்கின்றேன். முதலாவது, மேற்படி பட்டதாரி ஆட்சேர்ப்பு நிகழ்ச்சி திட்டத்தின் கீழ் நியமனம் பெற்ற அபிவிருத்தி உதவியாளர்களை ஆட்சேர்ப்பு செய்வதற்கான நியமன கடிதத்தில் நியமன அதிகாரியாக அமைச்சின் செயலாளர் ஒப்பமிட்டிருந்தமை பதவிநிலை உத்தியோகத்தர்களை நியமிப்பதற்கான ஓர் அடிப்படையாக அமைந்திருக்கிறது. இரண்டாவது, 1999 இவ்வாறு நியமிக்கப்பட்ட அபிவிருத்தி உதவியாளர்கள் நியமன திகதியிலிருந்து 6 மாதங்களின் பின்னர் செயற்திட்ட அமுலாக்கல் உத்தியோகத்தர்களாக தரமுயர்த்தப்பட்டு பின்னர் பிரதேச செயலகங்களில் நிலவும் உதவி திட்டமிடல் உத்தியோகத்தர்களுக்கான வெற்றிடங்களை கருத்தில் கொண்டு மிகையாளணி ஆட்சேர்ப்பு நிகழ்ச்சி திட்டத்தின் கீழ் உதவி திட்டமிடல் பணிப்பாளர்களாக நியமிக்கப்பட்டுள்ளமையானது. அதே அடிப்படையில் ஆட்சேர்ப்பு செய்யப்பட்ட 2005 அபிவிருத்தி உதவியாளர்களையும் உள்வாங்க முடியும் என்பதற்கான ஒரு எடுத்துக்காட்டாகும். மூன்றாவது, 2005 பட்டதாரி ஆட்சேர்ப்பு நிகழ்ச்சி திட்டத்தின் கீழ் ஆட்சேர்க்கப்பட்ட அபிவிருத்தி உதவியாளர்களை ஆட்சேர்ப்பதற்கான கல்வி தகமையாக வகுப்புடன் கூடிய கிளாஸுடன் கூடிய விசேட பட்டம் போன்ற தகமைகள் கூறப்பட்டு நேர்முக பரீட்சையில் அவற்றுக்கு புள்ளி வழங்கப்பட்டு அபிவிருத்தி உதவியாளர்களாக நியமிக்கப்பட்டமை பதவிநிலை உத்தியோகத்தர்களின் ஆட்சேர்ப்பு நடைமுறையாகும். 2005 பட்டதாரி ஆட்சேர்ப்பு நிகழ்ச்சி திட்டத்தின் கீழ் ஆட்சேர்க்கப்பட்ட அபிவிருத்தி உதவியாளர்களுக்கான வினைத்திறமைகான் EB தடை தாண்டல் பரீட்சையானது இதே நிகழ்ச்சி திட்டத்தின் கீழ் பல்வேறு திணைக்களங்களுக்கும் ஆட்சேர்க்கப்பட்ட உத்தியோகத்தர்களுக்கு நடாத்தப்பட்ட வினைத்திறமைகான் பரீட்சைக்கு மேலதிகமாக ஆங்கில பாட வினாத்தால் ஒன்றையும் உள்ளடக்கி நடாத்தப்பட்டமையானது உதவி திட்டமிடல் பணிப்பாளர்களின் பரீட்சையை ஒட்டிய ஒரு நடைமுறையாக காணப்படுகின்றமை குறிப்பிடத்தக்கதாகும். ஐந்தாவது, மேலும் 2005 பட்டதாரி நிகழ்ச்சி திட்டத்தின் கீழ் உள்வாங்கப்பட்ட அபிவிருத்தி உதவியாளர்களுக்கான கடமை பட்டியல் லிஸ்ட் ஆஃப் டியூட்டி திட்டமிடல் மற்றும் அபிவிருத்தி சார்ந்து வடிவமைக்கப்பட்டதோடும் கடந்த 19-20 வருடங்களாக பிரதேச செயலகம் மற்றும் மாவட்ட செயலாக்க திட்டமிடல் பிரிவுகளில் தொடர்ச்சியாக இவர்கள் பணிக்கு அமர்த்தப்பட்டிருக்கிறார்கள். 6வது, 2005 பட்டதாரி நிகழ்ச்சி திட்டத்தின் கீழ் மாகாண சபைகளின் கீழ் உள்வாங்கப்பட்ட நிகழ்ச்சி திட்ட உதவியாளர் குறித்த திணைக்களங்களில் காணப்படும் பதவிநிலை தரங்களுக்கு உள்ளீர்க்கப்பட்டுள்ளனர் என்பதும் குறிப்பிடத்தக்கதாகும். எனவே இந்த பின்னணிகளை அடிப்படையாக கொண்டுதான் இன்றைய இந்த சபை ஒத்திவைப்பு நேரத்தின் போதான வினாவினை நான் தொடுக்கின்றேன். என்னால் தொடுக்கப்படுகின்ற வினா இதுதான். இந்நாட்டின் பிரதேச செயலகங்கள் உள்ளிட்ட பல அலுவலகங்களுக்கு 2005 ஆட்சேர்ப்பு செய்யப்பட்ட அபிவிருத்தி உத்தியோகத்தர்கள் தற்போது அபிவிருத்தி துறையில் சுமார் 20 வருட காலமாக பணியாற்றி வருவதுடன் அவர்கள் தேர்ச்சி பெற்ற அனுபவம் மிக்க உத்தியோகத்தர்கள் ஆவர். இந்த உத்தியோகத்தர்களின் பதவி உயர்வுகள் தொடர்பான பிரச்சினைகள் நிலவுவதாக அறியக்கூடியதாக உள்ளது. 1999 ஆட்சேர்ப்பு செய்த அபிவிருத்தி உத்தியோகத்தர்கள் விசேட எழுத்து மூல பரீட்சை ஒன்றின் மூலம் திட்டமிடல் சேவைக்காக இணைப்பு செய்யப்பட்டுள்ளனர். அதன்படி பின்வரும் வினாக்களுக்கான பதிலை நான் அமைச்சரிடமிருந்து எதிர்பார்க்கின்றேன். முதலாவது, திட்டமிடல் சேவையில் தற்போது எத்தனை வெற்றிடங்கள் நிலவுகின்றன? இரண்டாவது, 2005 ஆட்சேர்ப்பு செய்த பட்டதாரி அபிவிருத்தி உத்தியோகத்தர்கள் விசேட எழுத்து மூல பரீட்சை ஒன்றின் மூலம் திட்டமிடல் சேவைக்கு உள்ளிருப்பு செய்வதற்கான நடவடிக்கைகள் எடுக்க முடியுமா? மூன்றாவது, இந்த உத்தியோகத்தர்களுக்கு முதலாம் தரத்திற்கு மேல் தொடர்ந்தும் பதவி உயர்வு பெறுவதற்கான முறைமை ஒன்றினை ஏற்பாடு செய்ய முடியுமா? இல்லை என்றால் ஏன் என்பது என்னுடைய நான்காவது கேள்வி. சுமார் 20 அனுபவம் மிக்கதான பல உத்தியோகத்தர்கள் மிகவும் ஆர்வத்தோடும் மிகவும் திறமையோடும் இவ்வாறான ஒரு உத்தியோகத்தர்களுக்கான ஒரு பதவி உயர்வுக்கான காத்திருப்போடு இருக்கின்றார்கள். இன்றைய காலகட்டத்தில் டிஎஸ் ஆபீஸில் டிவலப்மெண்ட் ஆபீசர்ஸ் என்று சொல்லப்படுகின்ற அபிவிருத்தி உத்தியோகத்தர்கள் இருக்கிறார்கள். ஆனால் 2005 ஆட்சேர்ப்பு செய்யப்பட்ட இவர்கள்தான் டிவலப்மெண்ட் அசிஸ்டன்ட் என்ற அடிப்படையில் மிகுதியாக உள்ளார்கள். மிகுந்த அனுபவத்தோடும் 20-25 காலமாக அவர்கள் திட்டமிடல் பிரிவுகள் பணிக்கு அமர்த்தப்பட்ட அனுபவத்தோடும் அவர்கள் காத்துக் கொண்டிருக்கின்ற நிலையில், நான் இப்போ உதாரணமாக சொல்வதாக இருந்தால் எமது மாவட்டத்திலே கூட பல பிரதேச செயலகங்களில் இவ்வாறான ஏடிபி இல்லாமையால் ஒரே ஏடிபி 2-3 பிரதேச செயலகங்களில் பணிக்காக செல்ல வேண்டியிருக்கின்றது. அவர்களுடைய தாமதத்தினால் பல்வேறு அபிவிருத்தி திட்டங்கள் கூட உரிய முறைப்படி உரிய நேரத்தில் நடத்தப்படாத நிலைமைகள் எல்லாம் காணப்படுகின்றன. எனவே இவ்வாறு நாடு முழுவதும் வெற்றிடங்கள் காணப்படுவதாக நாம் நம்புகின்றோம். எனவே அதனை நிவர்த்தி செய்வதற்கு மிகவும் வினைத்திறனான 20 அனுபவம் மிக்கதான இவ்வாறான டிவலப்மெண்ட் அசிஸ்டன்ட்களை ஏடிபிக்களாக திட்டமிடல் சேவைக்குள் உள்வாங்குவது என்பது பொருத்தமாக இருக்கும் என்ற அடிப்படையில் தான் இந்த வினாவினை தொடுத்திருக்கின்றேன். எனவே கௌரவ அமைச்சர் அவர்களிடம் ஒரு திருப்தியான ஒரு பதிலை நான்
எதிர்பார்க்கின்றேன்.
அப்பே முசார பந்துமா கே சபா கல்தபி மேஸ்தாவே எதிர்பட்கிறப்பு மே பிரஸ்னே மே நிலதாரிங் கெனல் அப்பி அமாத்தியன்சித் சாக்காட்சா பெயர்த்துவா எதுமா கிரோகே கெட்டலுவா තියෙනවා. අපි මට මතක හැටියට 264 දෙනෙකුට අදිසේනි පදනම් මත එයට අපි මේ සැලසුම් සේවයේ තනතුරු ලබලා දුන්නා. මේකේ පළවෙනියෙන් එතුමා අහන්නේ සැලසුම් සේවයේ මේ වන විට පුරප්පාඩු කොපමණ සංඛ්‍යාව පවතීද? මේ සේවයේ නිවැරදි නාමය ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ වේ. මේ වනට ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව 264කි. 2005 බදවාගත් උපාධිධාරි සංවර්ධන නිලධාරී විශේෂ ලිඛිත විභාගයෙන් මත සැලසුම් සේවයට අන්තර්ගහණය කිරීම සඳහා කටයුතු කළ හැකිද? විශේෂ ලිඛිත විභාගයක් පවත්වා නිලධාරීන් බදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සැලසී නොමැති අතර එවැනි අවස්ථාවක් නොමැත. එතුමාගේ 4 ප්‍රශ්නේ මෙම නිලධාරීන් සඳහා එක්වන ශ්‍රේණියේ ඔබට තවරුදුට්ටක් උසස් පින් ලබා ගැනීමේ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන්නේද? මෙම නිලධාරීන් ඇතුළු රජයේ ඕනෑම නිලධාරියෙකුට අවශ්‍ය සුදුසුකම් මත ඇත්නම් දීප ව්‍යාප්ත සේවයට සීමිත පදනමින් අයදින් කිරීමේ හැකියාවක් පවතී. අපි ඒ ගැන අවශ්‍ය කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. මෙතන මේ මෙතුමා කියන ප්‍රශ්නේ මේ ක්‍රමසම්පාදන සේවයේ ඉන්න අයට මේ අදිසේදී පදනම් මත දීපු අයගෙත් දැන් ගැටලුවක් තියෙනවා. ඒගොල්ලන්ට මේ අපි පත්වීම ලබලා දෙනකොට කිසිම දීමනාවක් මේ කිසිවක් දෙන්නේ නැහැ කියන තැන එකඟතාවයක් අරගෙන තමයි අදිසේනී පදනම් මත ඒ අය තේ උසස් වීම ලබලා දුන්නේ. දැන් ඒ අය කියන අවුරුදු ගණනාවක් ඒ සේවයේ ඉන්න නිසා අර දීමනා මේ සියල්ලම අදිසේනින් පදනම් මත හිටියත් දෙන්න කියලා. ඉතින් පොඩි සාධාරණීකරණයක් තියෙනවා අවුරුදු ගණනාවක් දැන් වැඩ කරපු නිසා. ඒක නිසා අපි යම් කොන්දේසියක් පිට රාජසේවයේ උසස් වීම දුන්නත් ඉදිරි කාලයේදී ඒ කොන්දේසිය නැතුව ආපහු ඒ දීමනා හැම දෙයක්ම ඉල්ලීමක් කරනවා. ඉතින් ඒක සාධාරණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ මෙතුමාගේ යෝජනාවත් එක්ක මේ අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සැරසුම් අය මේ දවස්වල විශාල වැඩකොටසක් කරනවා. ඒ තමන්ට රජයෙන් ලබලා දෙන සංවර්ධන ව්‍යාපෘති ඇතුළේ සියලු දේම කරන්න කාර්යක්ෂමතාවයත් එක්ක ඒගොල්ලෝ වැඩ කටයුතු කරනවා. ඉතින් ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි ඉදිරි කාලයේදී ඒ ගැන සලකලා බලලා අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවේ කටයුතු අවසන් කරනවා. පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30ට යළි රැස්වෙනවා.